ගරු උපුල් කිච්චිරි මන්ත්‍රතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ මාතෘකා පිළිබඳ කතා කරද්දී සසෙම අපේ පත්මසිරි මන්ත්‍රීතුමා කිව්වාගේ අද දවසේ ප්‍රධාන මාතෘකාව හැටියට අපිට ඇහෙන්නේ ලුණු පිළිබඳව තමයි. කාරියට ගත්තොත් අර මැක්කේ කතාව වගේ කොහෙන් පටන් ගත්තත් අවසානයේ මැක්කගෙන් ඉවර කරන්න වගේ විපක්ෂයේ හැම මන්ත්‍රීතුමෙක්ම මුළු කතාව ඇතුළෙම ලුණු පිළිබඳව තමයි කතා කරේ. විශේෂයෙන්ම ගත්තොත් අපි දකින දේ තමයි මේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා උදේ වරුව සම්පූර්ණම පාවිච්චි කරනවා මාධ්‍යයට අවශ්‍ය කරන කොටස කියලා රටට ආණ්ඩුව පිළිබඳ වැරදි මතයක් දෙන්න. ඒ නිසා ඒ කතා ඇතුලේ අපි දකින දේ තමයි අවසාන චුට්ටේ කියනවා මේ ආණ්ඩුව නිවැරදි වෙන්න, මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඒ චුට්ටට වඩා වැඩි ප්‍රමාණයක් අපි නිරන්තරයෙන් දකින්නේ ආණ්ඩුවට මොනවා හරි එකක් දෙකක් අල්ලගෙන මඩ අවලාද නගන ආකාරයක් තමයි. ඊයේ දවසෙත් අදත් මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් විපක්ෂයේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව අත්දැකීම් පිළිබඳව කතා කරා. හැබැයි අපි නවක මන්ත්‍රීවරුන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමාලා ඒ හැසිරෙන විදිය, ඒ කතා කරන විදිය මා හිතන්නේ ඒ ආදර්ශයක් දෙනවා නම් නවක මන්ත්‍රීවරුන්ට, මම හිතන්නේ ඒක තමයි හොඳ. නමුත් ඒ අපි ඒ කතා ඇතුලේ ඒ ජ්‍යෙෂ්ඨත්වය එහෙම නැත්නම් උන්ගෙන් ගන්න තියෙන හරබරතාවයන් අපට පේන්න නැහැ. අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි නීතිමේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ගෙනාපු පනතත්, ඒ වගේම 2023 අංක 34 දරන ඒ පනතේ 8 වගන්තිය යටතේ එන කරුණු කාරණා 10ක් පිළිබඳවත් තමයි අපි අද සාකච්ඡා කරේ. ඉතින් අපි දන්නවා මේ වාහන ආනයනය පිළිබඳව කතා කරද්දී පසුගිය අවුරුදු 5ක් මේ වාහන ආනයනය නතර කරලා තිබිලා අපේ ආණ්ඩුව පත්ුණෙන් පස්සේ අපි හිමින් සීරුවේ මේ වාහන ආනයනය සීමාවල් ඉවත් කළා. දැන් ඉදිරියට මෙන් ඉන්නවා. ඒ නිසා අපි දකින දේ තමයි අවුරුදු 5ක් ඒ වාහන ආනයන සීමා කළා, ඒ තහනම ඉවත් කළා. මේ වැටිච්ච ආර්ථිකය ඇතුලේ හීන් සීරුවේ මේ පටන් ගත්ත ක්‍රියාදාමය ඔවුන් දකින්නේ මීට වසර 10කට විතර කලින් අපේ රට වාහන ගෙන්නපු ආකාරයටම ඒ තත්ත්වයන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ රට යහපත් වෙනකොට, මේ රටේ ආර්ථිකය යහපත් වෙනකොට, ඒ වගේම මේ වාහන ආනයන ඒ සීමා ඉවත් කරද්දී ඊට අදාළ කරන මේ රටේ ජනතාවට අවශ්‍ය කරන විදියට ඒ අනපනත් නීති වෙනස් කළා, ඒ ජනතාවට අවශ්‍ය කරන සහනයන් දෙන්න අපි ආණ්ඩුවක් හැටියට පැකිලෙන්නේ නැහැ. ඒ නිසා අපි සමහර කතාවල දැක්කා අපි ආණ්ඩුව ආපු ගමන් වාහන තහනම ඉවත් කරනවා, අඩුම මිලට වාහනයක් දෙනවා පිළිබඳව කතා උලුප්පන්න පටන් ගත්තා. සමහර විට අපේ මන්ත්‍රීතුමාලා මැතිවරණ වේදිකාවේ කියපු ඇතැම් කාරණා ගෙනහැර දක්වන්න උත්සාහ කරා. හැබැයි අපි ඔබට කියනවා ඒ කතාවල කොටසක් කියන්නේ නැතුව හරයන් හොඳට අහලා බලන්න, ඒ කියපු දේවල් අහලා බලන්න. එතකොට තේරෙයි අපි කියපුවත් ඔබලා අතර කියනත් ඒ පරස්පරය අපට හොඳටම තේරෙනවා. ඒ වගේම තමයි අපි පාර්ලිමේන්තුවක් හැටියටත් ආණ්ඩුවක් හැටියටත් යම් අනපනත්වල ඒ වගේ රෙගුලාසි අපි වෙනස් කරන්න ඕන. එතකොට ඒ කාලෙන් කාලට අදාළ වේ රෙගුලාසි වෙනස් කිරීම තමයි අපි අද දවසෙත් මේ කරගෙන යන්නේ. සමහර විට අපිට අත්තිකාරම් ගිනුම් වල ගිනුම් මුදල අපිට වැඩි කරගන්න වෙනවා ඒ රටේ අවශ්‍යතාවයන් මත. ඒ වගේම තමයි ආර්ථිකය යහපත් වෙනකොට ඒ වගේම ඒ පිරිවැය අඩු වෙනකොට සමහර අත්තිකාරම් මුදල් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි කාරණා තමයි අද මේ පාර්ලිමේන්තුවට අපි ගෙනාවේ. ඒ වගේම තමයි විපක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා එතුමා පහුගිය ආණ්ඩුවල වික්ටෝරියා ජලාශය රන්දෙලිගල මහවැලි ව්‍යාපාර පිළිබඳව කතා කරා. ඒ වගේම සමහර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරා. ඒ වගේම අධ්‍යාපනයට වියදම් කරන විදිය ඒ නොමිලේ දෙන දේවල් පිළිබඳව ඒ තම තමන්ගේ ආණ්ඩුවල කරපු දේවල් කතා කරා. හැබැයි එතුමලට අමතකයි ඒ ව්‍යාපෘති හරහා අපි දන්නවා මේ රටේ ඒ ව්‍යාපෘති වලින් කොයිතරම් මුදලක් නාස්ති කරාද. සමහර අපිට මතකයි සමහර මැති ඇමතිවරුන්ගේ ඔස්ට්‍රේලියාවේ ඇපල් වතුත් කතා කරේ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න කාලවල කියලා අපි හොඳට දන්නවා. ඒ වගේම තමයි එතුමා ඒ ව්‍යාපෘති මොනතරම් කතා කරත් අපි 2024 අවසාන කාලේ වෙනකොට මේ රටේ හාල් හිඟේ වෙනකොට මේ රටේ එකම වී ගබඩාවකවත් වී ඇටයක් නැති ගබඩා නිර්මාණය කරෙත් එතුමලගේ ආණ්ඩු කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි වී අලෙවි මණ්ඩලය සතුව 2024 අවසන් වෙනකොට එකම ලොරියයි තිබුණේ. ඒ නිසා ඒ පිළිබඳවත් එතුමල අවධානය යොමු කරා නම් හොඳයි කියලා හිතනවා. ඒ වගේම අපි දැක්කා වී ගබඩා කිරීම පිළිබඳව කතා කරා. ඒ වගේම අපි පහුගිය කාලේ එළවලු ගබඩා කිරීම සඳහා එකම සීතාගාරයක්වත් මේ රටේ නිර්මාණය කළා නැහැ කියලා අපි දැක්කා. ඒ වගේම තමයි පහුගිය අවුරුදු 10ක් ඇතුලේ ලංගම ඩිපෝවලට එකම බස් රථයක් ගෙනල්ලා නැහැ. ඒ ඩිපෝවල තියෙන මේ බස් රථ බලඇණියෙන් එකම බස් රථයක්වත් අවසාන අවුරුදු 10ටම ගෙනල්ලා නැහැ. එනිසා එතුමලා ඒවා කතා කරද්දී ඒ පිළිබඳවත් කතා කරා නම් හොඳයි කියලා තිබෙනවා හිතනවා. මොකද ඒ ආර්ථිකය පිළිබඳව ඒ නිසා එකම දවසේ අපි ආණ්ඩුව ගත්ත දවසේ වැඩන විදිහට තමයි කතා කරේ. අපිට මතකයි මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා දවස් 5ක් යනකොට මහා හඬක් විපක්ෂයෙන් නගනවා මේ රටේ හාල් නැහැ කියලා, මේ රටේ පොල් නැහැ කියලා. දැන් ඕනම කෙනෙක් දන්නවා ආණ්ඩුවක් ඇවිල්ලා දවස් 5ක් වුණාට එක කන්නයක් පැහෙන්න මාස 3ක් 4ක් යනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පොල් නැහැ කියලා කෑ ගැහුවට ආණ්ඩුව ඇවිල්ලා සාමාන්‍යයෙන් මලක් පොල් ගෙඩියක් බවට පත් වෙලා ඒකේ පළ දරන්න මාස 6කට වගේ කාලයක් යනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දකින දේ තමයි විපක්ෂය හැටියට ගත්තොත් මේ ආපු පොඩි කාලය ඇතුළත අපි කරපු ගොඩාක් දේවල් ඒ වගේම හොඳ ගොඩාක් දකින්නේ නැහැ. අපි ඒ වගේම තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ කර්මාන්ත පිළිබඳව කතා කරලා ගියා. ඒ ආයෝජකය පිළිබඳව මහහයියෙන් කතා කරලා ගියා. හැබැයි එතුමට අමතකයි එතුමගේ තාත්තගේ කාලේ, එතුමගේ බාප්පගේ කාලේ ආයෝජකය මේ රටෙන් හැරදාලා ගියයි කියලා එතුමා ඒව කියන්නේ ඒව අමතක වෙලා. අපි දැක්ක සමහර ආයෝජකයන්ගෙන් ඩොලර් මිලියන ගණන් සල්ලි අරගෙන ඒ ආයෝජකයෝ මේ රට දාලා ගියේ. ඒ වගේම සමහර මේ රට ආදරය කරපු ආයෝජකයෝ මේ රට එද්දී සමහරට උන්ට ඉඩම් ලබා ගන්න ඕන වෙනකොට සමහරට ඉඩමක් ලබා ගන්න තියෙද්දී ඒවෙන් කොමිස් මුදල් ඉල්ලපු ඉතිහාසය අපි දැක්කා. නිසා එතුමට අමතකයි මේ ආයෝජකයෝ පිළිබඳව අද උනන්දුවෙන් කතා කරද්දී එතුමලගේ කාලේ කොහමද ආයෝජකයෝ දාලා ගියේ කියලා එතුමලට විශේෂයෙන් අමතක වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ශ්‍රීනාත් මන්ත්‍රීතුමා එයා පැත්තේ ඉඳලා ඉඩම් පිළිබඳව කතා කරා. උතුරේ ඉඩම් පිළිබඳව උතුරේ ජනතාවට අයිති ඒ ඉඩම් පිළිබඳව කතා කරා. ඔබතුමාට කියන්න ඕනේ උතුරේ පමණක් නෙමෙයි දකුණේ තවම ජනතාවට අවශ්‍ය කරන ඉඩම්වල නිසි අයිතිය තවම ලැබිලා නැහැ. ඒ වගේම තමයි අපි රටක් හැටියට ගත්තොත් අපි කවුරුත් ජනතාවට ඉඩම් ඕන වගේම සතා සිව්පාවට, ඒ වගේම රටේ අනාගතය වෙනුවෙන් රක්ෂිත වෙන්න ඕන කියන එකත් අපි සිහිපත් කරන්න ඕන. ඒ නිසා ඉඩම් පිළිබඳ ගැටලුවක් එතුමාලට තිබෙනවා නම්, වෙන යම් ගැටලුවක් ඔබතුමාලට තිබෙනවා නම් ඔබතුමාලට නිවැරදි වේ සඳහා සාකච්ඡා කරන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා ඒකට අපෙන් කිසිදු බාධාවක් නැහැ ඒ පිළිබඳව ඔබට සාකච්ඡා කරන්න. ඒ නිසා ඔබ කියනවා නම් උතුරේ ජනතාවට විතරයි කියලා. මොකද දකුණේ ජීවත් වෙන අපි
ඔබතුමාගේ කාලයේ තව විනාඩි 2යි ගමන්
කරනවා. අපේ දිස්ත්‍රික්කේ ගත්තත් අපි දකිනවා සමහර විට ජනතාවගෙන් අතිබහුතරයකට තවම ඉඩම්වල අයිතිය තවම ඒවැ නිරවුල් කළ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට ඒ පිළිබඳව ඒ ජනතාවගේ ඉඩම් නිරවුල් කරන්න ඕනේ කොහොමද කියන ඒ උතුරේ වගේම දකුණෙත් අපි එකම මතයක එකම හඬකින් අපි ඉන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් විශේෂයෙන්ම ගාමීය ප්‍රදේශවල තියෙන මාර්ග පද්ධතිය ඉතාම අබලං. නිසා මෙතුමලා අවුරුදු ගණන් ඒ පාලනය පිළිබඳ කතා කරාට ග්‍රාමීය මාර්ගවල ගත්තොත් අපි දන්නවා සාමාන්‍ය විදිහට ගත්තොත් ග්‍රාම සේවසම කිලෝමීටර් 10-15 ප්‍රමාණයක් තවම දුෂ්කර මාර්ග පද්ධති තියෙනවා. ඒ වගේම තමයි බොහෝ ග්‍රාම සේවසම්වල ජල ප්‍රශ්නය විශේෂයෙන්ම පානීය ජල ප්‍රශ්නය ගොඩාක් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මම මුලින් කතා කර ඉඩම් පිළිබඳ කාරණාවත් එහෙමයි. ඒ වගේම තමයි ග්‍රාමීය ජනතාව ඉතාම දුෂ්කර ආර්ථික තත්ත්වයන් ඇතුළේ ඉන්නේ. අපේ ග්‍රාමීය දුෂ්කර ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්නත් විශේෂ වැඩපිළිවෙලක් අපි යොදන්න ඕනේ. ඒ පිළිබඳ අපි අවධානය අපි යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මුලාසුන අඩු මන්ත්‍රීතුමනි, අපි ගත්තෝ සංචාර කර්මාන්තය අපි ඉලක්කය තමයි මිලියන 3ක් දක්වා සංවර්ධනය කරන එක. නමුත් ඒකට කරන අවශ්‍ය කරන පහසුකම් උතුර දකුණ ඒ වගේම රට පුරාම ඒ අවශ්‍යතාවයල් හරියට නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා අපේ බලාපොරොත්තුව තමයි ඒ අදාළ සංචාර කර්මාන්තය දියුණු කරනා වගේම ඒ සංචාරක ප්‍රදේශ දියුණු කළා ඒකට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමත්. මම හිතන්නේ අර මෙතුමලා නිරන්තරයෙන් කතා කරා වගේ එතුමලගේ කාලේ කතා කරාට මූලික ප්‍රශ්න ජනතාවගේ ප්‍රධාන ජල ප්‍රශ්නය, ඒ වගේ මාර්ග පද්ධතිය, ඉඩම්වල ගැටලු, ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය, ඒ වගේම සංචාර කර්මාන්තයට අදාළ මේ වගේ පැති ගැන මෙතුමාට විශේෂ අවධානයක්
යොමු කරනවා.
අපි මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් අපි ආණ්ඩුවක් හැටියට මේ පිළිබඳව ජනතාවට ඒ අවශ්‍ය නිසි පොරොන්දුව ලබා දීපු මේ කරුණ ඉටු කරනවා කියලා ඉල්ලමින් මම නිල බොහොම ස්තුතියි.